විනාඩි 6ක පමණ කාලයයි තියෙන්නේ.
විනාඩි 8ක් කියලා කියන්නේ. 8ක් පුළුවන්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ඉන්දු ඉලංගේ සිංගප්පූර් ඔප්පන්දම් තොරපාන FTA ඉංගු பேசப்படுகின்ற போது பல கேள்விகளுக்கு அமைச்சர்கள் பதிலளித்தாலும் இங்கு பேசிய எதிரணி வரிசையிலே இருக்கின்ற முன்னாள் அமைச்சர்களும் எம்பிக்களும் அவருடைய கட்சி நலன் சார்ந்த விடயங்களையே முன்னிறுத்தினார்கள். இந்த ஜனவரி மாதம் 12ஆம் தேதியும் ஜனவரி மாதம் 16ஆம் தேதியும் இந்த இது தொடர்பாக முன்னாள் அமைச்சர் சமுத்தி அமைச்சர் கூட அதில் ஒரு பங்காளியாக இருந்தார். ஏற்றுக்கொண்டவர்கள் மே 1ஆம் தேதி நடைமுறைக்கு வருகின்ற போது அதனை இந்த சபையிலே எதிர்க்கின்றார்கள். காரணம், இந்த நாட்டிலே இதுவரை நடந்த ஒவ்வொரு சம்பவங்களும் கட்சி ரீதியாக அல்லது அவர்களுடைய அணி ரீதியாக அல்லது இன ரீதியாக முன்னெடுக்கப்படுகின்ற விடயங்கள் தான். இந்த நாட்டினுடைய நிலைபெறான அபிவிருத்திக்கு, இந்த நாட்டினுடைய பொருளாதார அபிவிருத்திக்கு, வேலை வாய்ப்புக்கு தடங்களாக இருந்தவை அனைத்தும் கடந்த கால இனவாத போக்குகள் தான். இந்த விடயம் 1960ஆம் ஆண்டு சிங்கப்பூர் சுதந்திரம் அடைந்த போது லீ குவான் யூ பற்றி பலரும் பேசினார்கள். அங்கு 4 மொழிகள் பேசப்பட்டது, அங்கு ஆட்சி மொழியாக இருக்கின்றது. ஆனால் அவர்களுக்கிடையே இன ஒற்றுமையை நாங்கள் காண்கின்றோம், ஐக்கியப்பட்ட செயல்பாடுகளை காண்கின்றோம், கருத்தொன்மை மிக்க நம்பிக்கையுடன் அவருடைய நம்பிக்கையை பார்க்கின்றோம். நாட்டின் வளர்ச்சியில் தியாகத்தையும் நாட்டை சிறப்புமிக்க ஒரு இடத்திற்கு கொண்டு வருவதற்கு அவர்கள் செய்த 60 வருட தியாகம், $500 இருந்து ஒரு மனித தனி மனித தல வருமானம் $55,000 மாறியமைக்கு காரணம் 110%, அதாவது 100% என்பதை விட 110% அவருடைய பொருளாதாரம் அவருடைய தல வருமானம் அதிகரித்திருக்கின்றது என்றால், இங்கு ஒரு நாளே வருமானம் $3 இருந்து $30,000 ஏற்றத்தாழ்வுகள் இருக்கின்றது. இங்கிருக்கின்ற மாறி மாறி வந்த ஆட்சியாளர்கள் இந்த நாட்டினுடைய வளங்களை பயன்படுத்தவில்லை. சிங்கப்பூரில் ஒரு இயற்கையான துறைமுகம் இருக்கவில்லை. லீ குவான் யூ அவர்கள் ஒரு செயற்கையாக ஒரு துறைமுகத்தை அபிவிருத்தி செய்து இன்று உலக நாடிலே 2வது இடத்தை அடைந்திருக்கின்றார். மாறாக திருகோணமலையிலே இயற்கை துறைமுகம் ஒன்று இருக்கின்றது, நடைமுறையில் இருக்கின்ற கொழும்பு துறைமுகம் இருக்கின்றது. எந்த ஒரு வருமானமும் இல்லாத ஹம்மாந்தோட்டை இன்று இந்த 3 வருடத்திலே வருமானம் ஈட்டக்கூடிய துறைமுகம் மாற்றியிருக்கின்றோம். இந்த துறைமுகங்களிலே இருக்கின்ற வளங்களை பயன்படுத்தவில்லை. முத்துராஜவலையையும் ஹம்மாந்தோட்டையையும் பல லட்சக்கணக்கான கோடிகளை செலவழித்து டாங்கிகளை உருவாக்கி சப்புக்கச் சந்தை போன்றவற்றை செலவு செய்து அவர்கள் எண்ணெய் சுத்திகரிப்பை உருவாக்கினார்கள். மாறாக இயற்கையாக இயற்கை என்று சொல்வதை விட ஆங்கிலேயர் காலத்தில் இருந்த அங்குள்ள எண்ணெய் டாங்கிகளை பயன்படுத்தவில்லை. இப்படிப்பட்ட விடயங்கள் தான் இந்த நாட்டினுடைய பொருளாதார அபிவிருத்தியிலே தடைக்கலாக இருந்தது. இன்று தென்கிழக்கு ஆசியாவில் இருக்கின்ற பிலிப்பைன்ஸ், மலேசியா, சிங்கப்பூர் ஏனைய நாடுகளுடைய முக வாயிலாக எங்களுடைய திருகோணமலை இருக்கின்றது. அண்மையிலே சிங்கப்பூர் ஒரு நிறுவனம், சுபோனா ஜொரோங் என்கின்ற நிறுவனத்துடன் எங்களுடைய பிரதம மந்திரி அவர்கள் செய்து கொண்ட ஒப்பந்தத்தின் காரணமாக மா நகர அபிவிருத்தியிலே எங்களுடைய திருகோணமலை மாவட்டம் 20-30 என்கின்ற அடிப்படை 20-50 என்ற அடிப்படையில் செயல்படுகின்ற போது கிண்ணியா என்கின்ற நகரத்தை நாங்கள் 10 வருடத்திலே லெகூன் சிட்டியாக தரம் உயர்த்துகின்ற போது அங்கிருக்கின்ற ஏற்றுமதி, சுற்றுலா, விவசாயத்துறை மற்றும் தொழில் வாய்ப்பு நகர அபிவிருத்தி என்ற அடிப்படையிலே அந்நிய செலவாணியை மீட்டக்கூடிய பல லட்சக்கணக்கான இளைஞர்களுக்கு திருகோணமலை மாவட்டத்தில் மட்டுமல்ல, கிழக்கில் மட்டுமல்ல, இந்த நாடளாவிய கீழே இருக்கின்ற அனைத்து இளைஞர்களுக்கும் வேலைவாய்ப்பை வழங்கக்கூடிய ஒரு நிறுவனமாக மாற்றி இருக்கின்றோம். இந்த அடிப்படையிலே இங்கு பேசப்படுகின்ற விடயங்களை நாங்கள் இங்கு பேசப்பட்ட விடயங்களை எடுத்து ஆராய்கின்ற போது இவர்கள் உள்நாட்டு யுத்தம் எங்களுக்கு தடையாக இருந்தது. ஒரு சிறந்த பொருளாதார கொள்கையை 17 வருடங்கள் ஐக்கிய தேசிய கட்சி முன்னெடுத்த போது யுத்தம் ஆரம்பிக்கப்பட்டது. யுத்தத்தை முடிக்க கொண்டு வருகின்றோம் என்று, சமாதானத்தை ஏற்படுத்துகின்றோம் என்று ஆட்சி மாற்றத்துக்கு வந்தவர்கள் சமாதானத்துக்கான யுத்தம் என்று கூறிக்கொண்டு பல கோடிக்கணக்கான ரூபாய்களை அநியாயம் செய்தார்கள். இன்று 10 லட்சம் கோடி ரூபாய் கடனையும் வட்டியையும் நாங்கள் பெற்றிருக்கின்றோம். இந்த 5 வருடத்திலே 2020 வரையும் வட்டியும் லோனுமாக நாங்கள் கட்டிக்கொண்டே இருக்கின்றோம். இதனை நிவர்த்தி செய்வதற்கான ஒரு மாற்று திட்டத்தை இங்கு முன்வைக்கின்ற போது இங்கு பேசப்படுகின்ற விடயங்களை நாங்கள் ஆராய்கின்ற போது அவர்களுடைய கட்சி நலனும் அவர்களுடைய அணிசார்ந்த நலனும் இங்கு பேசப்படுகின்ற விடயங்களை பார்க்கின்ற போது இந்த நாட்டை பற்றியோ அல்லது இந்த இங்கு செய்யப்படுகின்ற ஒப்பந்தங்கள் இன்று சர்வதேசத்திலே மூடிய பொருளாதார கொள்கையை மூடிவிட்டு இன்று சீன போன்ற தேசங்கள் அவருடைய எதிரி நாடுகளான அமெரிக்காவுக்கும் இந்தியாவுக்கும் மின் வழங்குகளை பல திட்டங்களை கொடுத்துக் கொண்டிருக்கின்றார்கள். இங்கு மூடப்பட்ட ஆடை தொழிற்சாலை உரிமையாளர்கள் எல்லாம் பங்களாதேசுக்கு சென்று அங்கு 200க்கும் மேற்பட்ட எமது நாட்டவர்கள் அங்கு ஏற்றுமதி செய்து கொண்டிருக்கின்றார்கள். இங்கு பேசப்படுகின்ற பேச்சுக்கள் அத்தனையும் இந்த நாட்டுக்கு நம்பிக்கை ஊட்டுவதாக அல்ல. நீங்கள் பேசுகின்ற ஒவ்வொரு பேச்சும் சர்வதேசத்தை திசைதிருப்பும். சர்வதேச ஆர்வத்தோடு இங்கு ஒப்பந்தம் செய்ய வருகின்ற போது உங்களை நீங்கள் தலைமைப்படுத்திக் கொள்கின்றீர்கள். இவற்றை மூடி வைத்துவிட்டு ஒப்பந்தங்களை திறந்த மனதோடு இன ஐக்கியத்தை ஏற்படுத்தி இந்த நாட்டினுடைய பொருளாதார அபிவிருத்தியை இந்த நாட்டை ஒரு வளமிக்க நாடாக மாற்றுவதற்கான ஒரு முயற்சிக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ வெரி மச். ஹானரபிள் வீரேந்திரன், யூ ஹேவ்
5 மினிட்ஸ்
ஆல்.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, இன்றைய சீன இலங்கை சுதந்திர வர்த்தக உடன்படிக்கை ஒப்பந்தம் தொடர்பான விடயத்திலே பேச கிடைத்த வாய்ப்புக்கு நன்றி. உண்மையிலே எந்த ஒரு வர்த்தக ரீதியான ஒப்பந்தத்தையும் உடன்படிக்கையை மேற்கொள்ளும் பொழுதோ அதிலே எனக்கு முன் பேசிய கௌரவ உறுப்பினர் அப்துல்லா மஹரூப் அவர்கள் கூறியது போல இந்த நாட்டினுடைய வளர்ச்சியை மையப்படுத்தியதாக அந்த உடன்படிக்கைகளும் கொள்கைகளும் இருக்க வேண்டும். மாறாக ஒவ்வொரு ஒப்பந்தங்களையும் உடன்படிக்கைகளையும் கொண்டு வரும் பொழுது ஒரு கொண்டு வருகின்ற கட்சியை இன்னொரு அணி எதிர்ப்பது என்ற விஷயம் ஒரு வளமையான விடயமாக இருந்துவிடக்கூடாது. கட்சி நலன்களுக்கு அப்பால், கட்சியினுடைய தனிப்பட்ட விருப்பு வெறுப்புகளுக்கு அப்பால் நாட்டை ஒரு முன்னேற்றகரமான அபிவிருத்தி பாதையிலே கொண்டு செல்வதற்கு நாங்கள் சிந்திக்க வேண்டும். ஒவ்வொரு கொள்கைகளையும் கொண்டு வரும் பொழுது வெளிப்படைத்தன்மை, சாத்திய வள ஆய்வு, வகை பொறுப்பு கூறல் போன்ற விடயங்களை கருத்தில் கொண்டு அவற்றை கொண்டு வந்து இந்த நாட்டை நாங்கள் முன்னேற்ற பாதைக்கு கொண்டு செல்ல வேண்டும். இன்று தென்னாசியாவை எடுத்துக்கொண்டால் தென்னாசியாவிலேயே இன்று கடந்த 10 வருஷத்துக்கு முன்பு எங்களுக்கு பின்னால் இருந்த எத்தனையோ நாடுகள் இப்பொழுது திரும்பி பார்க்கும் பொழுது எங்களுக்கு பின்னால் இல்லை, அவர்கள் முன்னோக்கி சென்று விட்டார்கள். பங்களாதேஷ் போன்ற நாடுகள் இன்று அதிகளவான சனத்தொகையை கொண்டிருந்தாலும் எங்களை விட இன்று ஆடை தொழிற்சாலை உட்பட பல்வேறுபட்ட பொருட்களை உற்பத்தி செய்வதிலே இன்று ஒரு முக்கியமான இடத்தை பிடித்து கொண்டு செல்கிறார். இவ்வாறு எங்களை பார்த்து வளர வேண்டும் என்று நினைத்த நாடுகள் இன்று எங்களை தாண்டி சென்று விட்டது. ஆகவே இந்த விஷயத்திலே இந்த சீன இலங்கை ஒப்பந்தம் தொடர்பான இந்த வர்த்தக உடன்படிக்கை தொடர்பான கொள்கையை சரியான முறையிலே ஆராய்ந்து வெளிப்படையான தன்மைகளை கொண்டு வந்து சாத்தியவள ஆய்வுகளை மேற்கொண்டு நாங்கள் இதை நடைமுறைப்படுத்துவதற்கான செயற்திட்டங்களை மேற்கொள்ள வேண்டும். அதே வேளையிலே இங்கு இருக்கின்றதான பொருட்களை வளங்களை பயன்படுத்தி இன்னும் எங்களுடைய நாட்டினுடைய ஏற்றுமதி துறையை அதிகரிக்க வேண்டும். ஏற்றுமதி துறை அதிகரிக்கும் பொழுதுதான் நாங்கள் எங்களுடைய நாட்டை அபிவிருத்தி என்ற நிலைக்கு கொண்டு செல்ல முடியும். அல்லது நாங்கள் தொடர்ச்சியாக இறக்குமதியிலே தங்கியிருப்போமானால் இங்கிருக்கின்ற வளங்களிலே நாங்கள் உச்ச பயன்பாட்டை பெறாமல் இங்கிருக்கின்ற வளங்களை பயன்படுத்தி நாங்கள் அதிலிருந்தொரு மிகையான வருமானத்தை பெறாமல் எல்லாவற்றுக்கும் நாங்கள் இறக்குமதியை நம்பியிருப்போமானால் நிச்சயமாக இந்த நாடு ஒரு முன்னேற்றகரமான நிலைக்கு செல்வதற்கான எந்த விதமான வாய்ப்புகளும் சாத்தியப்பாடுகளும் இல்லை. ஆகவே இருக்கின்ற வளங்களை பயன்படுத்தி அதிகளவான முறையிலே நாங்கள் ஏற்றுமதி துறையை ஊக்குவிக்க வேண்டும். இன்று சிங்கப்பூரை மலேசியாவில் இருந்து கழித்துவிட்ட போது லீ குவான் யூ அவர்கள் இலங்கை போல் தன்னுடைய நாடு வர வேண்டும் என்று கனவு கண்டார். கனவு கண்டது மாத்திரமல்ல, அங்கு அவர்களுடைய அடிப்படை சிந்தனை தொடக்கம் அடிப்படை சிந்தனையிலிருந்துதான ஒரு மாற்றம். அந்த அடிப்படை சிந்தனையை நோக்கி அவர்கள் மிக சிறப்பான முறையிலே முன்னெடுத்ததன் விதம் இன்று சிங்கப்பூர் உலகத்திலே அனைவரும் திரும்பி பார்க்கக்கூடிய அல்லது உலகத்தில் இருக்கின்ற பலர் இன்று வாழ விரும்புகின்ற ஒரு மிகச்சிறந்த நாடாக இன்றைய இந்த ஆசிய கண்டத்திலே மிளிந்து கொண்டிருக்கின்றது. ஆகவே எங்களிடம் சிங்கப்பூர் ஒப்பிடும் பொழுது எத்தனையோ வகையான இயற்கை வளங்கள், பௌதிக வளங்கள் இந்த நாட்டிலே நிறைந்து கிடக்கிறது. அவ்வாறு பல்வேறுபட்ட வளங்களை நாங்கள்
கொண்டிருக்கின்ற
இதை நாங்கள் சரியாக பயன்படுத்த வேண்டும். அதே நேரத்தில் இந்த விவாதத்தில் ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகின்றேன். நேற்றைய தினம் 16ஆம் தேதி காலை 9:30 அளவிற்கு மட்டக்களப்பு மாவட்டத்தினுடைய சுயாதீன ஊடகவியலாளரும் அதே வேளையிலே மட்டக்களப்பு மாவட்ட தமிழ் ஊடக ஒன்றிய தலைவருமான பாலசிங்கம் கிருஷ்ணகுமார் அவர்கள் பயங்கரவாத தடுப்பு பிரிவினரால் அழைக்கப்பட்டிருந்தார். அவர் கடந்த காலங்களிலே பல்வேறுபட்டதான மக்களுடைய பிரச்சனைகளை மிக துணிச்சலாக வெளிக்கொண்டு வந்த ஒருவர். அவ்வாறு இலத்திரனியல் ஊடகங்களுக்கு கூடாக, அச்சு ஊடகங்களுக்கு கூடாக மக்களுடைய பிரச்சனைகளை மிக சிறப்பு மிக களத்தில் நின்று வெளிக்கொண்டு வந்த அவர் அண்மையிலே சிவராம் அவர்களுடைய கொலை, ஊடகவியலாளர் சிவராமனுடைய கொலை, நடேசனருடைய கொலை போன்று பல்வேறுபட்ட இலங்கையில் நடந்த ஊடக படுகொலைகளுக்கு நினைவாக ஒரு தூவியை கட்ட வேண்டும் என்ற விஷயங்களிலே மட்டக்களப்பு தமிழ் ஊடகவியலாளர் பாலசிங்கம் கிருஷ்ணகுமார் அவர்கள் மிக சிறப்பாக செயற்பட்டு மிக சிறப்பான முறை பிரச்சனைகளை கொண்டு வந்தவர். இன்று ஊடகத்தினுடைய குரல் விலையை மக்களுடைய பிரச்சனைகளை வெளிக்கொண்டு வந்துகின்ற யதார்த்தமான ஊடகவியலாளருடைய குரல் விலையை நசிக்கின்ற வகையிலே இந்த நல்லாட்சியிலே இன்று ஒரு குற்ற அவருக்கு பயங்கரவாத தடுப்பு பிரிவு விசாரணை மேற்கொண்டிருக்கின்றது. இந்த நடவடிக்கையை மேற்கொள்ளக்கூடாது. கடந்த காலங்களில் மாவட்ட ரீதியாக நடந்த ஊழல்கள், பல்வேறுபட்ட பிரச்சனைகளை செல்வகுமார் நிலாந்தன் உட்பட போன்ற ஊடகவியலாளர் வெளிக்கொண்டு வந்தபோது செல்வகுமார் நிலாந்தன் கூட காட்டுக்கொந்தர் உட்பட பல குற்ற விசாரணைகளுக்கு
உட்படுத்தப்பட்டார்.
அதனுடைய உச்சக்கட்டமாக இன்று பாலசிங்கம் கிருஷ்ணகுமார் அவர்கள் கொழும்புக்கு அழைக்கப்பட்டு நேற்று கிட்டத்தட்ட 2 மணித்தியாலத்துக்கு மேல் விசாரிக்கப்பட்டிருக்கின்றார். ஆக இந்த நல்லாட்சியிலே ஊடக அடக்குமுறை அல்லது ஊடகத்தை இவ்வாறு குரலை நசுக்கின்ற செயற்பாடுகள் நிறுத்தப்பட வேண்டும் என்பதை கூறிக்கொள்கின்றேன்.
தேங்க்யூ வெரி மச் காரு. அனுர பிரியதர்சன யாப்பா
உலாசன
உபத்துமாட்ட வினாடி டக் திபெனோ
சபாபத்துமணி அப்பி மெம அவஸ்தாவிகரு எமத்துமாகின் காரணாவாக் மே பார்லிமேந்தோ தனகன்ன கெமதி මෙය සකස් කිරීම සඳහා හෝ අත්සන් කිරීම සඳහා තීරණය ගැනීමට පෙර විශේෂයෙන් නීතිපතිතුමාගේ අවසරයත් ඒ වගේම මෙහි අවසන් කෙටුම්පත සලකා බැලීම පිණිස අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කිරීමත් කියන කොන්දේසි දෙක යටතේ තමයි මේ බලය පැවරීම කරලා තියෙන්නේ. අපි දැනගන්න කැමති ඇත්ත වශයෙන්ම මෙම කොන්දේසි දෙකම අමාත්‍ය මණ්ඩලයේ මගින් නැවත සැරයක් අනුමත කළාද කියන එක මම දැනගන්න කැමතියි. එසේ ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ලෙසත් මම ඉල්ලා සිටිනවා. දෙවෙනි කාරණාව මේක නීතිපතිතුමාගේ විශේෂ අවසරය ලැබුණා කියලා කරු හැමතුමක් කිව්වා. නමුත් 1980 සිංගප්පූරුව සමග ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. ඒ ගිවිසුම මේ පාර්ලිමේන්තුවේ අනුමත කළාද? පාර්ලිමේන්තුවේ විසින් විවස්ථාදායක විසින් අනුමත කරපු කාර්යයක් සම්බන්ධයෙන් එය අවසන් කිරීම සඳහා මේ ගිවිසුම මගින් ඉඩ ප්‍රස්ථා ලැබෙනවා නම් එය මේ පාර්ලිමේන්තුවෙත් 3/2 ඡන්දයෙන් සම්මත විය යුතුයි. එසේ නොමැතිනම් මේ නීත්‍යානුකූල නොවන ගිවිසුමක් හැටියට තමයි නීති හැටියට මට සලකන්න වෙන්නේ. ඒක අමුතුමාට ප්‍රකාශ කරන්න බෑ. මේක අයිති වෙන්නේ නෛතික කාර්යයක් වුණේ මේ පිළිබඳ අධිකරණ දැනට නඩු තියෙන නිසා අධිකරණය පිළිබඳ සලකා බලයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමති මේ ලෝකේ වෙනස් වෙන ලෝකයේ ඇතුළත වෙළඳාමත් වෙනස් වෙලා ඒ වෙළඳපළ කටයුතු පිළිබඳ අලුත් අදහස් ඇවිල්ලා තිබෙනවා. අපේ රටට හුදකලා වෙන්න බැරි බවත් අපි දන්නවා. අපි රටක් හැටියට ලෝක වෙළඳපළට අපේ භාණ්ඩ ගෙන යාමේ නව ප්‍රවණතා දැනගන්න ඕන කියලා විශ්වාස කරනවා. ඒක එකම කතාවක්. නමුත් මෙම ගිවිසුම හරහා ඇතිවන ප්‍රධාන තර්කය තමයි මගේ තර්කය. මේ ගිවිසුම එම රට සමග අත්සන් කිරීමට ගිවිසුම සකස් කිරීමේ කණ්ඩායම. සිංගප්පූරු කණ්ඩායම එක සසඳනකොට ඒ හා සමාන දැනුමක් නොමැති කණ්ඩායමක් හැටියට තමයි ගරු ඇමතුමනි මට කියන්න වෙන්නේ. එනිසා මේකේ ඇති වෙලා තියෙන යම් වරදවල් වලට වරදවල් ගොඩක් තියෙනවා. ඒ වරදවල් ඒ සියලු දේවල් වල වගකීම ඔබතුමාටත් වඩා ගන්න ඕනේ මේ කෙටුම්පත් සඳහා ගිය කණ්ඩායම. මොකද අපි සිංගප්පූරුව කියන්නේ කුඩා රාජ්‍යයක්. ඒක සිටි ස්ටේට් එකක්. මේක රටක්. අපේ රටේ අපි සමහර වෙලට සිංගප්පූරුව තරම් දියුණු නොවෙන්න පුළුවන්. අපේ ඒක පුද්ගල ආදායම සිංගප්පූරුව තරම් නැති වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තිබෙනවා අපේ රටේට ආවේනික කෘෂිකර්මයක් අපේ රටට ආවේනික වෙනත් අංශ අපේ රටට ආවේනික සංස්කෘතීන් මේ සියල්ලම බිඳ දාන්න පුළුවන් ගිවිසුමක් නිර්මාණය කිරීම වෙනුවෙන් මං හිතන්නේ අපිට ඉහළ මිලක් ගෙවන්න දෙනවා කියලයි මම සඳහන් කරන්නේ. දැන් ඔබතුමා කිව්වා මීට කලින් මේ ලංකාවේ අනාගතයේ තවත් රටවල් ගණනාවක් එක්ක වෙළඳ ගිවිසුම අත්සන් කරන්න ඔබතුමා ලෑස්ති වෙනවා කියලා. මම කියන්න කැමති මේ ගිවිසුම හරහා තමුන්නාංශට කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ ගිවිසුම හරහා යම් රටකට යම් කිසි මේ ගිවිසුමට වඩා අඩුව වැඩියෙන් යමක් දෙනවා නම් ඒක සිංගප්පූරුවට දෙන්න ඕනේ. මම දැනගන්න කැමති මේ රටක් මෙවැනි කොන්දේසියක් ලබා ගන්නේ ඇයිද කියලා. මට පිළිගන්න පුළුවන් වෙළඳ ගිවිසුම් සේවා ගිවිසුම් ඇති කර ගන්න පුළුවන් කියන එක. ඒක අඩුපාඩු තියෙන්නත් පුළුවන් කියමුකෝ. නමුත් යම් කිසි රටක් එක්ක හෝ දෙවන පාර්ශ්වයක් එක්ක යම් ගිවිසුමකට ඇතුල් වීමේදී එම ගිවිසුම ලැබෙන වරප්‍රසාදයේ දෙවන පාර්ශ්වයට මීට වඩා වැඩි නම් මේ ගිවිසුමට වැඩි නම් මේ සිංගප්පූරුවටත් ඒක හිමිය යුතුයි යන්නේ අදහස් කරන්නේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි. එහෙමනම් අපේ රටට අලුතෙන් කවුරුවත් එන්න ඕනේ නැහැ. සිංගප්පූරුවට කියන්න පුළුවන් එහෙ යන්න ඕනේ නැහැ අපි ළඟට එන්න. අපිට මේ එකලස් කිරීම කරන්න පුළුවන්. අපිට මේ බදු සහනය ලබා දෙන්න පුළුවන්. අපිට මේ වෙළඳාම වඩා හොඳින් කරන්න පුළුවන්. ඒ නිසා මේ ආසියාන් කලාපේ එහෙම නැත්නම් අපේ තිබෙන සාක් කලාපයේ තිබෙන කිසිම රටකට දැන් පුළුවන්කමක් නැහැ මේ ගිවිසුම අත්සන් වුණාට පස්සේ මේ පිළිබඳව අපි ඒ රටවල් වලට දෙන සමහර සහන මීට වඩා අඩු සහන දෙන්න ඔබට පුළුවන්කමක් නැහැ. දෙවෙනි කාරණාව තමයි කිසිම රටක් අපසමග මීට පස්සේ ගිවිසුමක් අත්සන් කරනවා නම් ඔවුන් පාදක කරගන්නේ මේ සිංගප්පූරු ගිවිසුම. මේ සිංගප්පූරු ගිවිසුමට වඩා මේකම ඉල්ලනවා මිසක් වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මොකද මේක ඉතාම වාසි සහගතයි. මොකද මේක නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටක් එක්ක එකඟ කරගත්ත කිවිසුමක් නෙමෙයි. මේ එකලස් කිරීම ආදී සේවා අංශයෙන් දිනු වෙච්ච රටක් එක්ක එකතු කරන එක. එතකොට මේ සේවා නැතුව නිෂ්පාදනය කරන රටක් එක්ක අපි මෙවැනි කිවිසුමක් ඇති කරගන්නවා නම් ඒ කිවිසුමෙන් මේ භාණ්ඩවලට ලැබුණු සහනය ඒ රටෙත් ඒ භාණ්ඩවලටත් ලැබෙනවා නම් වී ඇතුළු එහෙමනම් ඉතින් ලංකාවේ ගොවියට දෙයියන්ගෙම පිහිටයි මට කියන්න තියෙන්නේ. මොකද ඒ රටවල නිෂ්පාදන වියදම අපිට වඩා ගොඩාක් අඩුයි. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට දිගු කාලීන වශයෙන් අනර්ථයක් මිසක් සහනයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඊළඟට මම දැනගන්න කැමති කරු ඇමතුමාගෙන් මට මිනිත්තු 8යි තියෙන ඔබතුමාට ඊට පස්සේ පිළිතුරු දෙන්න පුළුවන්.
ගරු මලික් සමරවිත්තන
මම කියන්න කැමති විශේෂයෙන්ම
ගරු මන්ත්‍රීතුමා
ඔව්
දැන් අපි සිංගප්පූර් අපි මේ ඉන්දියාවයි චීනයි සමග අත්සන් කරන්න යන ගිවිසුම් මෙච්චර විවෘත නෑ සිංගප්පූර් තරම් විවෘත වෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.
දරු අනුරේ අපා
මම ඊළඟට කියන්න කැමති විශේෂයෙන් මේ මගින් බැංකු ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම ලිබරල් කරණයකට පත් කරනවා. දැනට මම දැනගන්න කැමති ලංකාවේ විශේෂයෙන්ම පෞද්ගලික බැංකු හෝ රාජ්‍ය බැංකු හෝ වෙන රටවල් වල ලංකාවේ ව්‍යාපාර ආරම්භනකොට කොච්චර ප්‍රමාණයක් ඒ රටවල් වලට ඒ ගේන ආයෝජකයාට කොටස් ප්‍රමාණයක් තියෙන්න ඕනද මහ බැංකු නියමයන් අනුව. මං හිතන්නේ 100%ක කොටස් දැනට නැහැ. 40%ක් දැනට තියෙනවා. 15%. ඔව් ඔබ මේ මගින් විවෘත කරනවා සිංගප්පූරුවට 100%ක කොටස් තබා ගැනීමයි අයිතිය. එවැනි අවස්ථාවක මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැනට ලංකාවේ තිබෙන එවැනි 15%ක නැත්නම් 40%ක නැත්නම් යම් ආකාරයක කොටස් අයිතිය පිළිබඳ අනිත් රටවල් එක්ක තියෙන ඒවා වලටත් ඔබට විවෘත කරන්න
ගරු මන්ත්‍රීතුමා කාලය
අවසන් මට මිනිත්තුවක් දෙන්න පැහැදිලිව සිද්ධ වෙන තැනක් තමයි අපේ රටේ බැංකු වලට විශාල අනර්ථයක් සිද්ධ වෙනවා. මොකද ඒ බැංකු වලට තියෙන ක්‍රය ශක්තිය වැඩි මුදල් වැඩි ඔවුන් අඩුපොලියට දෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ ඒගොල්ලන්ගේ රටවල් වලට විතරක් එක දෙන්න පටන් ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මට හිතනවා අපි විරුද්ධ නැහැ අපි විරුද්ධ නැහැ ගරු ඇමතුමනි මේ වගේ ගිවිසුම් වෙළඳ ගිවිසුම් ඇති කරන. නමුත් සේවා ක්ෂේත්‍රය විවෘත කරනකොට මේ තරමටම මේක ලිබරල් මට්ටමට ගෙනේම ඒ තරම්ම හොඳ දෙයක් හැටියට මම සලකන්නේ. මේකේ ප්‍රතිඵල පේන්න ගන්නේ අද නෙමෙයි ඔබතුමයි මමයි දෙන්නම් පාර්ලිමේන්තු නැති දවසක තමයි මේක ප්‍රතිඵල පෙන්වන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම මට නම් මේ ගිවිසුමේ මේ තියෙන ගිවිසුම පිළිගැනීමට පුළුවන්කමක් නැති බව ප්‍රකාශ කරමින් මම පුදුම වෙනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කරපු කණ්ඩායමට මම මගේ දැඩි අප්‍රසාදයක් පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන්.
ස්තුතියි ගරු අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමා. මිළඟට ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද විශේෂයෙන්ම මේ සිංගප්පූරු ගිවිසුම ගැන සාකච්ඡා මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන් නම් මෙතන සිංගප්පූරු ගිවිසුමට පක්ෂව හා විපක්ෂව අදහස් රාශියක් පළ වුණා. අපි දන්නවා අද මේ ලෝකයේ ආර්ථික තියෙන්නේ ධනවාදී ලෝක ගෝලීය ආර්ථික තත්ත්වයක් තියෙන්නේ. දැන් අපිට මේ ගෝලීය තියෙන ආර්ථික තත්ත්වයක් උඩ අපි කොහොමද මේ රටේ ආර්ථිකය නංවන්නේ කියන ගැටලුව ප්‍රශ්නය තමයි අපි ඉස්සරහා තියෙන්නේ. අපි එක කාලයක් මේ රටේ 70 ඉඳන් 77 වෙනකන් සංවෘත ආර්ථික ක්‍රමයක් අපි ගෙනල්ලා අපි බැලුවා මේක ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. එදා අපිට රුසියාව එවගේ රටවල් අපිට යම් යම් උදව් කරා ආර්ථික වශයෙන් මේ රට ඉස්සරහට ගෙන යන්නේ. නමුත් අපි දැක්ක 77 වෙනකොට 77න් පස්සේ ආර්ථිකයේ විවෘත වීමත් එක්ක අද මේ ලෝකේ සමාජවාදී කඳවුරක් එහෙම එකක් නැහැ. එහෙම සියලු දේවල් කඩා වැටලා තියෙන්නේ. අද මේ ලෝකේ තියෙන්නේ විවෘත ආර්ථිකය උඩ ධනවාදයේ ගෝලීය ආර්ථික ක්‍රමයක් උඩ තමයි මේ ලෝකේ ගමන් කරන්නේ. එතකොට එහෙම ගමන් කරන දේ අද මුළු ලෝකයේම ගමක් බවට අද පත් වෙලා තියෙනවා. අද අපි කතා කළොත් අද මේක ගමක් අද. අද එහෙම හැමදේම විනාඩියෙන් දෙකෙන් මුළු ලෝකේ පුරාම දැනගන්න පුළුවන්. එහෙම සංවිනේවේදන ක්‍රමයේ දියුණු වෙලා එහෙම ටෙක්නොලොජි එක දියුණු වෙලා අද තාක්ෂණය උඩ යන ගමනක් අද මේ ලෝකේ යන්නේ. එතකොට දැන් අපිට පුළුවන් ද මේ තනි රටක් හැටියට ඉඳලා මේක අපිට ඉස්සරහට යන්න? අපිට බෑ. අපිට හොඟක් අය දැන් කියනවා මේ සභාවේ අපිට ඇහුණා දැන් අපි මේ ආර්ථිකයේ කඩා වැටෙනවා කියලා. දැන් අපි ඇත්තටම මේ අපි තනි රටක් හැටියට හිටියාම අනිවාර්යෙන්ම මේ ආර්ථිකයේ කඩා වැටෙනවා. මොකද අපිට තනි රටක් හැටියට ඉඳලා අපිට කවමදාක්වත් මේ රට ඉස්සරහට යන්න බෑ. අපි ඉස්සරහට යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මේ ලෝකයේ තුල අපේ විශේෂයෙන්ම අපේ අසල්වැසි රටවල් එක්ක ගිවිසුම් ගහගෙන ඒ රටවල් එක්ක වෙළඳ ගිවිසුම් අත්සන් කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම නැතුව අපි තනි රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් අපි දැක්කා තනි රටවල් හැටියට ඉස්සරහට යන්න ගිය රටවල් වලට වෙච්ච දේවල් අපි ඉතිහාසය පුරා අපි දැකලා තියෙනවා. දැන් මෙතන කතා වුණා වියට්නාමය ගැනත් කතා වුණා. අපි වියට්නාමය ගැන චීනය ගැන අපි කතා කරනවා. අද අපි දන්නවා චීනය වියට්නාමය කියලා කියන්නේ ඒව කොමියුනිස් පක්ෂයේ තිබුණාට ඒ නමට විතරයි කොමියුනිස් පක්ෂයේ තියෙන්නේ. ඒකේ තියෙනවා කොමියුනිස් පක්ෂය කියලා නමක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ මේ වැඩ කරන්නේ මේ මාක්ස්වාදයේ හෝ කාල් මාක්ස් කියපු දේවල් කරන්නේ අද වියට්නාමේ. අද ලෝකේ කොහෙවත් සමාජවාදී රටවල් කියලා එහෙම කඳවුරක් නැහැ. අද මේ මුළු ලෝකෙම එක කඳවුරක් බවට පත් වෙලා තියෙනවා. අද මේ මුළු ලෝකයේ තුරම තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තරඟකාරීත්වය උඩ කවුද ජයගන්නේ කියලා තමයි තියෙන ගැටලුව. ඒක තුලදී අපි අනිවාර්යෙන්ම ගිවිසුම් වලට යනකොට අපිට තවාසි වෙනවා. හැමදේම ගිවිසුම් සිංගප්පූරු කාර්යාලයේ මේ ඉන්නේ නැහැනේ. හැමදේම අපිට වාසි වෙන දොර ගිවිසුම් අත්සන් කරන්නේ. එහෙම කවුරුවත් කිසිම රටක් එන්නේ නැහැ. ඕනම රටක් බලන්නේ තමන්ට වාසි වෙන දේට මොකද්ද ගන්න පුළුවන් කියන දේ. ඉතින් ඒකෙදී අපිත් බලනවා උපරිම ප්‍රමාණයෙන් අපිට වාසි වෙන දේ මොකද්ද අපිට මේ රටට ගන්න පුළුවන් උපරිම ආර්ථික වාසිය. අපි ඒක ගන්න අපි උත්සාහ කරනවා. එහෙම නැතුව කිසිම රටක් ලෝකේ ඉදිරියට එන්නේ නැහැ. මේ අපි අපිට විතරක් තනි වාසිය දීලා ඒගොල්ලන්ට අවාසිය වෙන විදිය ගිවිසුම් අත්සන් කරන්න ලෝකේ කවුරුවත් එන්නේ නැහැ. දැන් ඊළඟට මෙතන තව කතාවක් අපේ මන්ත්‍රීතුමා මතු කරා, විශේෂයෙන්ම මේ අර සිංගප්පූරුවේ මේ ආබිඩේෂන් එක ගැන. අපි මේ ගිවිසුම එන්න කලින් දැන් අපි හෙජින් ගනුදෙනුවේ වෙච්ච පාඩුවේ කොහෙද ඒක විමර්ශනයට ලක් කරේ? ඒ නඩුව ඇව්වේ කොහෙද? හෙජින් ගනුදෙනුවේ අපිට කෝටි ගණනක පාඩුවක් වුණා. ඒ පාඩුවේ නඩුව ඇහුවේ කොහෙද? සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ තමයි ඒකේ නඩුව අහලා තීන්දු දුන්නේ. ඒ වගේ කීපයක් අපි දැක්ක ඉතිහාසයේම වෙලා තියෙනවා. අපි ගිවිසුම් ගහන්න කලින්ම අපේ සමහර අපි ගිවිසුම් අත්සන් කරනකොට ට්‍රේඩ් ඇග්‍රීමන්ට් යනකොට අපි ඒවල ඇතුළත් කරලා තියෙනවා සිංගප්පූරුවේ තමයි මේ වහන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි මතක් කරන්න ඕනේ ඊළඟට මේ වෘත්තිකයන්ගේ ප්‍රශ්නේ. විශේෂයෙන්ම මම කියන්න ඕනේ දැන් මෙතන තියෙනවා මේ වෘත්තිකයන්ගේ මාෆියාවක් තියෙනවා. මේ මූර්තිකයන්ගේ මාෆියාවක් මේ රටේ තියෙනවා. ඒගොල්ලෝ කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ රටේ ඒ වෘත්තිකයන් කියලා නම ඉස්සරහට දාගෙන ඒගොල්ලන්ට ඕන විදියට වෙළඳපොළ අසුරවන තත්ත්වයක් අද මේ රටේ උදා වෙලා තියෙනවා. ඒවෘතුකය කැමති නෑ මේක විවෘත වෙනවට. මොකද ඒගොල්ලෝ බයයි ඒගොල්ලන්ගේ බිස්නස් එක බෙදිලා යනවට. ඒගොල්ලන්ට ලැබෙන ආදායම ඒගොල්ලන්ට ලැබෙන මුදල ඒව බෙදිලා යනවට ඒගොල්ලෝ එකඟ නෑ. ඒ හින්දා ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ අර ජාතික කියලා. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒකට ඒගොල්ලෝ දාගන්න
හදනවා. ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා.
අපි ඒගොල්ලෝ දැන් ඒකදී උත්සාහ කරනවා විශේෂයෙන්ම. ඒගොල්ලෝ කියන්න හදනවා අපිට මේ ජාතික අපේ මේ ජාතිකත්වය අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ ජාතික ආර්ථිකය ආරක්ෂා කරගන්න ඕනේ කියන එක ඒගොල්ලෝ ඒක මුළු රටටම ආරෝපණය කරලා තමන්ගේ වැඩේ කරගන්න මේ උත්සාහ කරන්නේ. එහෙම නැතුව මේ ඒගොල්ලන්ගේ තියෙන මේ ජාතිකත්වයක් නැහැ. ඒගොල්ලෝ මේ රටට කරන දේකුත් නැහැ. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ගොඩ අඩු වෙයි කියලා තමන්ගේ ආදායම තව මේ තරණකාරීත්වයක් මේ රට තුල ඇති වෙනවයි කියන ඒ බයට ඒගොල්ලෝ බලනවා මේ මුළු රටේම අයව ආරෝපණය කරගෙන මේ ජාතිකත්වයක් මේකට ඇඳගන්න. ඒ හින්දා මේ රටේ තියෙනවා ගරු සභාපතිතුමනි වෘත්තිකයන්ගේ මාෆියාවක් තියෙනවා. ඒක කඩන්න ඕනේ. ඒක තුල මේ රටේ කාටවත් ඉස්සරහට යන්න බෑ. ඒගොල්ලෝ ඒක කාටවත් ඉස්සරහට යන්න දෙන්නේත් නැහැ. ඒක තුල අපිට පේනවා මොන ආණ්ඩු ආවත් ඒගොල්ලෝ බලනවා මේ ආණ්ඩු පාලනය කරන්න පුළුවන්ද කියලා. තමන්ගේ වෘත්තිය උඩ ඉඳගෙන. ඒකට මං හිතන්නේ ඒකට ඉඩ දෙන්න බෑ. ඒ වගේම තමයි සභාපතිතුමනි මම දැක්ක අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉතා යටිගිරියෙන් කෑ ගැහුවා. එතුමා මං හිතුවා මේ ඉස්සරහට ඇවිල්ලා පැනලා නිදාගනී කියලා. මේ රට ඉවරයි කියලා. ඕකම තමයි එදා එතුමා 87 අර ඉන්දුලංකා ගිවිසුම අස්සම් කරනකොට තෝකම තමයි කිව්වේ. මේ රට ඉවරයි. රට කැඩෙනවා. පලාස් සභා එනකොට ගුව රට කෑලි 9කට යනවා. දැන් ඉන්දියන් හමුදාව ආවා. ඉන්දියාවට අපි පාවල දුන්නා. මේක දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න යන්නේ කියලා තමයි එතුමා එදා කෑ ගහලා බෙරියන් දීලා අහිංසක කොල්ලෝ 60,000ක් අරගෙන ගිහලා බිල්ලටත් දුන්නා. බිල්ලට දීලා දැන් ඒ කොල්ලෝ ඔක්කොම දැන් අනාථ වෙලා සමහර අයගේ මරණවලුත් නැහැ. අන්තිමට එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොඳට දැන් ආසික් එකේ මූණ ඔක්කොම දැන් ජම්බු බෝල වගේ මතුවෙලා දැන් එතුමා හොඳ සැප ජීවිතයක් ගත කරනවා. ඒ හින්දා තමයි ඒක තමයි එතුමාගේ දේශපාලන. එතුමා හැමදාම ඔහොම තමයි. ලොකෝ බිල්ලෝ මවනවා. දැන් මේකට කියන්නේ මේකෙන් රට ඉවරයි පාවල දුන්නා. සිංගප්පූරු කාර්යය ආවිලා මේ දැන් මේ රට අල්ලගන්න යන්නේ කියලා විශාල විලාපයක් නැගුවා. ওই විලාපේම 87 88 කාලෙත් නැගුවා. පලාස් සභාව ගේනකොට කිව්වා. ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරනකොට කිව්වා. නමුත් අපිට අද පේනවා ඒ ඔක්කොම මිත්‍යාවක්. ඒ ඔක්කොම බොරුවක්. එහෙම වෙලා නැහැ. අද පලාස් සභාවේ එතුමාලාගේ මන්ත්‍රීවරු අද ඉන්නවා. හොඳට පර්මිට් එක ගන්නවා. හොඳට කාලා බීලා පලාස් සභාවේ හොඳට වැඩ වෙනවා. විදේශ සංචාරවලට යනවා. ඔක්කොම දේවල් අද කරනවා. මේක තමයි බොරුව. මේ දේශපාලනය කරන්න එපා. මේක ඒක තමයි එතුමාලා කරන මේ තුප්පයි දේශපාලනය එක. ඒ දේශපාලනය තුලින් මේ රටේ අනාගතේ නැති වෙනවා. මේ රටේ දරුවෝ අනාථ වෙනවා. ඒ තුප්පයි ඒ අර කසල දේශපාලනය අවසන් කරන්න ඕනේ. බොරුව මිත්‍යාව මවලා ඒ තුල මේ රටේ ජනතාවගේ ඇස් ටික නිලංකාර කරලා මේ රටේ ආණ්ඩු පෙරලන්න
පුළුවන්
අවසන් කරනවා. මේ රටේ ආණ්ඩු පෙරලන්න පුළුවන්ද? මේ රටේ දේශපාලනය කොහොමද මේ අරහා ඉස්සරහට යන්නේ කියලා වෙනම න්‍යායක්. ඒඳ ගරු සභාපතිතුමනි මම හිතනවා අපි රටක් හැටියට අපි තාම තීරණාත්මක කාලෙක ඉන්නේ. අද ලෝකය විතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අද අපිට පිටුපසෙන් හිටපු රටවල් අද අපි ඉස්සරහා පෞපිය පව කරගෙන යනවා. අද බංගලාදේශයේ නේපාලය වගේ රටවල් අපිට පිටිපස්සේ හිටියේ අද ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් අපි අලුතෙන් හිතලා අලුතෙන් දැනුම මත පදනම් වෙච්ච තාක්ෂණයත් එක්ක යන ලෝකයක අද අපි ගමන් කරන්නේ. ඒ හින්දා ඒ දැනුම මත පදනම් වෙච්ච අපි ආර්ථිකයක් අපි ඒ හරහා ඒ අලුත් වෙළඳ ගිවිසුම් වලට අපි යන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි අවුරුදු 70ක් නෙමෙයි අවුරුදු 150ක් ගියත් අපිට මේ තත්ත්වේ තමයි ඉඳ වෙන්නේ. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලඟට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 8ක කාලයක්
තිබෙනවා. විනාඩි 8යි ගරු මූලාසනවට මන්ත්‍රීතුමනි ඔබතුමා මූලාසන ඉන්න වෙලාවට කතා කරන්න ලැබිච්ච එක සතුටට කරුණක්. හැබැයි අවාසනාවකට කනගාටුවට කතා කරන්න වෙලා තියෙන්නේ ඉතාම කනගාටුදායක ගිවිසුමක් පිළිබඳව. මේ ගිවිසුමේ තත්ත්වය පිළිබඳව මට පෙර කතා කළ අපේ විරුද්ධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කරුණු පැහැදිලි කළා. අවසන් ප්‍රතිඵලයේ හැටියට මේ ගිවිසුම අද භූමියේ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට අද වරායට කස්ටම් එකට මේකේ නීති රෙගුලාසිත් ගිහිල්ලා බද්දෙන් නිදහස් කරන බඩු ලැයිස්තුවක් ගිහිල්ලා තියෙනකොට තමයි පාර්ලිමේන්තුව මේ පිළිබඳව කතා කරන්නේ. ඒතොර මේ රටේ සමස්ත මහජනතාව නියෝජනය කරන මහජන නියෝජිත නීති සම්පාදනය කරන තැන ඉන්න උදවිය අද සභාව කල්තැබීමේ විවාදයක තමයි මේ පිළිබඳව කතා කරන්නේ. රටේ ගිවිසුම අත්සන් කරලා බහුතරයක් කතා කරන විදිහට කැබිනට් මණ්ඩලය දන්නෙත් නැතුව මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම භූමියට පතිත කළාට පස්සේ තමයි අපිට කතා කරන්න සිදු වෙලා තියෙන එක විශාල අවාසනාවක්. ඊට එහා ගිය අවාසනාව තමයි මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ මේ වෙළඳ ගිවිසුම් පිළිබඳව. අපි දන්නවා පසුගිය කාලේ කතා කළා ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව නැෂනල් ට්‍රේඩ් පොලිසි කියන ඩොකියුමන්ට් එකක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා කියලා. හැබැයි සෑම කෙනෙක්ම මේ රටේ දන්න කාරණේ තමයි ඒක ගැඹුරු අර්ථයකින් අධ්‍යයනය කළා ඉදිරිපත් කරපු ලේඛනයක් නෙවෙයි. නවසීලන්ත ජාතික මහත්මයෙක් වෙච්ච ආචාර්ය රවි රත්නායක මහත්මයාගේ පර්යේෂණ නිබන්ධනයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ රටේ ජාතික ට්‍රේඩ් පොලිසි එකේ නැත්නම් වෙළඳ ප්‍රතිපත්තිය හැටියට. ඒ නිසා ඒක තාම අවාසනාවන්ත කාරණයක්. මේ වෙළඳ ගිවිසුම් වලට ඇති වෙන්නට කලින් මොන පක්ෂය ආණ්ඩු කරත් අපි විශ්වාස කරන කාරණය තමයි වෙළඳ ගිවිසුම් වලට ඇති වෙන්නට කලින් රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන් ඇති වෙන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට සාධනීය මැදිහත් වීමක් කරන්න වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකාරියක් පිහිටවලා මේ සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගන්නට අවශ්‍යයි. ඒ පාර්ශ්වකරුවන් සියලු දෙනාගේ අදහස් ලබාගෙන කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කරන ගිවිසුමක් හරහා ප්‍රතිපත්තියක් හරහා පමණයි මේ රටට සාධාරණත්ව ඉෂ්ට වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අදාළ පාර්ශ්වකරුවන් එහෙම කරොත් තමයි මේ රටේ ඒ ජාතික ගිවිසුම් වල පාරදෘශ්‍යභාවය වගවීම බලාත්මකභාවය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණය අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මට පෙර කතා කර මුජිබ රහුබන් මන්ත්‍රීතුමා කව මේකේ ඒකාධිකාරය ඇතුළු වෘත්තිකයන්ගේ කියලා මේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් තමුන් සමග සාකච්ඡා කළේ නැහැ මේකට අපි විරුද්ධයි කියලා කියපු 48ක් වෘත්තිකය සංගම් අපිට හමු වෙලා තියෙනවා. මේකට මේ රට නියෝජනය කරන බැංකු සේවක සංගම්, ව්‍යවසායකින්ගේ සංගම්, ඉදිකිරීම් කරුවන්ගේ සංගමය, දුම්රිය ශ්‍රේණිගත සංගම්, විශ්වවිද්‍යාලාචාර සමිති, ආයුර්වේද වෛද්‍ය, දන්ත වෛද්‍ය, රාජ්‍ය සේවා එක්සත් සද සංගම, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ සමිති සමාගම් ඇතුළු සියලුම වෘත්තිය සමිති, වෛද්‍ය සංගමය විතරක් නෙවෙයි නීතිඥවරුන්, ඉංජිනේරුවන්, අනිකුත් සියලුම වෘත්තිකයන් විරුද්ධ බව තමුන් සමග සාකච්ඡා නොකළ බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එහෙනම් මේ රටට සිදුවෙන්න යන මේ විනාශය පිළිබඳ ඔවුන් කතා කරන්නේ කිසියම් හැඟීමක් ඇති වූ බව බොහොම සෑම කෙනෙක්ම මේ පිළිගන්නට අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව මේ ගිවිසුම අත්සන් කර දාට පසු දිනේදීම අපි කියන්නට අවශ්‍ය කාරණේ තමයි සිංගප්පූරුව කියන රට පිළිබඳ කවුරුත් දන්නවා. ඒ නිදහස් දූපතේ බොහොම ඒක ට්‍රේඩ් හබ් එකක් වෙලා තියෙනවා. ලෝකෙ කිසිම රටකින් එන බඩුවකට බදු ගහන්නේ නැහැ. ලංකාවෙන් අපි අපන දැවැන්ත වෙළඳ ශේෂයක් මේ රටවල් දෙක අතර වෙළඳාමේ තියෙනවා. අපිට ආනයන වශයෙන් සිංගප්පූරුවෙන් ඩොලර් බිලියන එක බඩු බාණ්ඩ එනකොට අපෙන් එක්ස්පෝර්ට් කරන්නේ මිලියන 100ක විතරයි. ඉතින් දැවැන්ත වෙළඳ ගනුදෙනු අතර පරතරයක් තියෙනවා. හැබැයි ඒ ගනුදෙනු අතර පරතරේ තියෙන කාලේ වුණත් මේ රටට එන බඩු බාණ්ඩවලට සිංගප්පූරුවෙන් විශාල බදු ප්‍රමාණයක් ඒක මේ රටෙන් ලබා ගත්තා. ලංකාවෙන් එහෙට යන බඩු බාණ්ඩවලට බදු ගැහුවේ නැහැ. කොහොමත් නිදහසේ ගියපු බඩු අපේ නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා යන ප්‍රමාණය අඩුයි. හැබැයි යන ටිකට බදු ගැහුවේ නැහැ. සිංගප්පූරුවට එන බඩු වලට බදු ගහන්නේ නැති බව සෑම කෙනෙක්ම දන්නවා. හැබැයි ලංකාවේ බදු අය කළා, ලංකාවට බදු ආදායමක් ලැබුණා. මේ ගිවිසුම ගහලා දවසක් යනකොට සිංගප්පූරුවේ බොහොම පැහැදිලිව වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරා. Press release from the by the Ministry of Trade and Industry Singapore on 23rd of January 2018. I quote from the press release: Sri Lanka will eliminate tariffs for Singapore's exports on 80% of all tariff lines up to 15 years when the free trade agreement enters into force. Singapore's exports will enjoy potential tariff savings of about $10 million every year. The free trade agreement also contains one of the most liberal rules of origin, which will allow more exports from Singapore to qualify for the lower tariff negotiated. ලංකාවට බොහොම පැහැදිලිව වාර්ෂිකව ඩොලර් මිලියන 10ක පාඩුවක් සිද්ධ වෙනවා. සිංගප්පූරුව කියනවා අපි ඩොලර් මිලියන 10ක් ගෙවන්නේ නැතුව ඉන්නවා. ඒ පාඩුව ලංකාවට සිද්ධ වෙනවා. එහෙනම් අපි දැනගන්න කැමති ගරු ඇමතුමල්ලගෙන් මේ වෙන පාඩුව පියවන්නේ කොහමද? අපිට විදේශ ආයෝජන ලැබෙනවායි කියලා හැමදාම කියනවා. හැබැයි විදේශ ආයෝජන ලැබුණේ නැහැ. ගරු ඇමතුමා මීට කලින් අපි අහලා තියෙනවා කියනවා මේ අවුරුද්දේ තමයි වැඩිම විදේශ ආයෝජන මේ රට ලැබුණේ කියලා. ලැබුණේ කොහමද? මේ රටේ වරාය විකුණලා ගත්තු සල්ලි, වරාය විකුණලා ගත්තු සල්ලි ටික තමයි මේ රට ලැබුණේ. දැන් මත්තල ගුවන්තොටුපොළ විකුණනවා. ඒකෙන් ලැබෙන සල්ලි ගැන තමයි මේ විදේශ ආයෝජන කියලා කියන්නේ. එහෙම නැතුව විදේශ ආයෝජන ආවේ නැහැ. අපිට ලැබෙන්න තියෙන ටැක්ස් ටිකත් නැතුව යනවා මේ ගිවිසුම හරහා. මේ ගිවිසුම හරහා සිංගප්පූරුවම කියනවා සිංගප්පූර ඉතාම නිදහස් වෙළඳාමක් සිදුවෙන රටක්. ඒ රටම කියනවා ඒ ඔවුන් ඇතුළත් වෙලා තියෙන වෙළඳ ගිවිසුම් වලිනුත් ඉතාම නිදහස්. ඉතාම නිදහස් රූල්ස් ඔෆ් ඔරිජින් කියන තත්ත්වයේ තියෙන ලංකාව සමග මේ ඇති කරපු ගිවිසුම හරහායි කියලා බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා ආසියාන් කලාපයේ රටවල් ඉන්දුනීසියාවෙන් තායිලන්තය ඇතුළු රටවල් වල නිෂ්පාදන 35ක අගය එකතු කිරීමක් ගැන කතා කරනවා 35ක අගය එකතු කළා සිංගප්පූරුව පාදක කරගෙන ලංකාවට එවන්න පුළුවන් මේ ගිවිසුමේ බොහොම පැහැදිලිව තියෙනවා ඇමතිතුමනි ඔබතුමා කියනවා මේක ඇතුළත් කරන්න ඕන නිසා මේ ද්‍රව්‍ය ඇතුළත් කරායි කියලා ලංකාවේ නිෂ්පාදන කිතුල් පිළිබඳව වීටික පිළිබඳව තේ පිළිබඳ ඇතුළු දේවල් ඔබතුමා කියනවා ඇතුළත් කරන්න ඕන නිසා ඇතුළත් කරායි කියලා හැබැයි මේකේ නෑ සමහර කරුණු මෝටර රථ පිළිබඳව මේකේ නෑ මේකේ නෑ ඖෂධ පිළිබඳව ඔබතුමා දන්නවා ඉතින් ඒව ඇතුළත් කරේ සියලුම භාණ්ඩ ඇතුළත් කරනවා නම් ඇයි ඒව ඇතුළත් කරේ නැත්තේ නෑ ඔබතුමා ඔබතුමාලා කිය මේ මේ කෝඩ්ස් වලට දාන්න කියලා තියෙනවා නමුත් එහෙමනම් ඒක නෙගටිව් ලිස්ට් එකේ තියෙනවා නම් ඇමතිතුමනි ඇයි ලංකාවේ නිෂ්පාදනය වෙන වී ටික නෙගටිව් ලිස්ට් එකට ඔබතුමාලා ඇතුළත් කරන්නේ නැත්තේ ඇයි කිතුල් හකුරු මේකට ඇතුළත් කරලා තියෙන්නේ ඒක නෙගටිව් ලිස්ට් එකට දාන්න පුළුවන් ඔබතුමාලා ඒව නෙගටිව් ලිස්ට් එකට දාලා නැහැ එහෙනම් මේකේ අරමුණක් තියෙනවා සිංගප්පූරුව පාදක කරගෙන ඒ රටේ කවුරු හරි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරලා ෆුඩ් ප්‍රොසෙසින් ෆැක්ටරි එකක් තියෙනවා නම් එහෙම නැත්නම් හාල් වලට වටිනාකම එකතු කරන්න මොකක් හරි බෑග් එකක් දාලා මල්ලක පටවල මේ රටේ වෙනවා නම් අන්න සිංගප්පූරු ජාතිකයෙකුට හරි ඒ වගේම පිරිසක් ඉන්න ඒ රටේ නිත්‍ය නේවාසිකභාවයේ තියෙන පුද්ගලයින්ට හරි බොහොම පැහැදිලිව ඒ රටේ කර්මාන්තයක් ආරම්භ කරලා බඩු ටික මේ රටට එවන්න පුළුවන් කිසිම බදු බද්දක් නැතුව මේ මේ හරහා ගරු අමත
විනාඩියක් කාලයක් තියෙන ඔබතුමා
කනක හේරත් මන්ත්‍රීතුමා කතා කරන්න නැහැ එතුමගේ විනාඩි 3ක් දෙන්න සභාපතිතුමනි එතුමා කතා කරන්න නැහැ ඒ නිසා අපි ඔබතුමාට බොහොම පැහැදිලිව කියනවා මේ තත්ත්වය පිළිබඳව මේ රටේ ඒ සේවාංශයෙන් සිදුවෙන හානිය අපමණයි අප්‍රමාණ අපිට ගණනය කිරීමක් කරන්න බැ විශ්වාස කරනවා කවුරු හරි කර්මාන්තයක් මේ රට ගේන්න බලාගෙන ඇති ඒගොල්ලෝ ගහන ටැක්ස් එකට ඩොලර් මිලියන 10ක් වර්ෂයකට අඩු වෙනවා නම් ඒකෙන් දෙක තුනක් අඩු වෙන කෙනෙකුට මෙහෙට අවිල්ල මේ ගිවිසුම හරහා තමුන්ගේ කර්මාන්තය ආරම්භ කරාම විශාල වාසියක් වෙනවා එහෙම කර්මාන්තයක් සමහරක් වෙන්න කතා කරලා ඇති එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා මේ හරහා වෙළඳාමට වෙන හානිය වගේම අනිත් පැත්තේ මේ රටේ සේවා වෘත්තිකයන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙනවා ඒක ඔබතුමා පිළිගත්තා මේ හරහා මේ ඉන්ට්‍රා කෝපරේට් ට්‍රාන්ස්ෆර්ස් කියන මේ කැටගරි එක හරහා ලංකාවට එන්න පුළුවන් විශාල කැටගරිස් ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා කලමනාකරුවන් ඒ වගේම එක්සකටිව් විධායක අංශ නිලධාරීන් වගේම ස්පෙෂලිස්ට් කියන තත්ත්වය විශේෂඥවරු විවිධ අංශවල මේ එකක්වත් ලංකාවේ හරියට නිර්වචනය කළා නැහැ ඇමතිතුමනි මේ එක්සකටිව්ස්ලා ස්පෙෂලිස්ට් and the people who are specialized in different areas we have not specifically mentioned in Sri Lankan context එතකොට ඒ අයට පුළුවන් ඕන විදියකට මේ රට අරගෙන ඉන්න අදාළ කාර්මිකයින් සහ විශේෂඥයින් කියලා තමුන්ගේ ආයතනවල වැඩ කරන්න ඒ නිසා මේ රටේ සේවාංශයේ විශාල දොර විවර කීමක් කිරීමක් සිදු වෙනවා මේ රට විවිධාංශ වලින් විවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ රටට එන්න පුළුවන් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මෝඩ් 4 එක ඕපන් කරලා තියෙනවා ඒ හරහා මේ රටට වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් පැමිණීමේ පැහැදිලි අවධානමක් තියෙනවා අන්න ඒ නිසා තමයි මේ රටේ වෘත්තිකයින් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ අපි මේකට විරුද්ධයි කියලා ඒක පෞද්ගලික කාරණයක් නෙමෙයි අපේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න අමාරුවෙන් නිදහස් අධ්‍යාපනය ලැබලා වේලක් කර වේලක් කාලා විශ්වවිද්‍යාල ගිහිල්ලා තමුන්ගේ වෘත්තිය සුදුසුකම ආරක්ෂා කරගත්තු වෘත්තිකයින්ට මේ රටේ තමුන්ගේ ගැන පිළිබඳව තමුන්ගේ වෘත්තිය ගැන පිළිබඳව හැඟීමක් තියෙනවා ඒ මිනිසුන්ට මේ රට පිළිබඳවත් හැඟීමක් තියෙනවා සමහර දේශපාලනඥයෝ
නැති වුණා තව විනාඩියක් කාලයක් තියෙනවා
අපි බොහොම කරුණාවෙන් ගෞරව ඇමතුමා ගිල්ලුවන් ගෞරව ඇමතුමනි මේ ක්‍රියාදාමයේ විනිවිද පෙනෙනසුළු භාවයෙන් කරන්න නම් ඔබතුමා ජාතික ප්‍රතිපත්තිය හදන්න ජාතික ප්‍රතිපත්තිය හදන්න අපි එපා කියන්නේ නැහැ ඔබතුමාට ගිවිසුම් ගත වෙන්න ජාතික ප්‍රතිපත්තිය හදන්න ඊට එහාට ගිහිල්ලා පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡා කරන්න කියලා ඉල්ලනවා එහෙම නොකර නිසා තමයි වෘත්තීය සංවිධාන 48ක් මේ රට නියෝජනය කරන වෘත්තීය සංවිධාන 48ක් බොහොම පැහැදිලිව කියනවා අපිත් සමග සාකච්ඡා කරේ නැහැ කියලා. ඔවුන් එහෙම කියන්නේ කාතෙක්වත් පෞද්ගලික තරහකටවත් දේශපාලනයේ සම්බන්ධ කාරණයක්වත් නිසා නෙමෙයි. ඔබතුමා ඔවුන් සමග සාකච්ඡා කරන්න එහෙම කරලා පාරදෘශ්‍යභාවයෙන් විවිධ පැන්සුළු භාවයෙන් මේක ගිවිසුම් ගත කරන්න එහෙම නැත්නම් අපිට දැනටමත් අධිකරණයේ පිට පතන්න වෙලා තියෙනවා. අපි විශ්වාස කරන අධිකරණයේ ස්වාධීනව ක්‍රියා කරයි කියලා පාර්ශ්ව හතක් අධිකරණයේ හමුවට ගිහිල්ලා තියෙනවා. ඔවුන් සියලු දෙනා විශ්වාස කරනවා අධිකරණයෙන් සාධාරණ තුෂ්ට වෙයි කියලා. හැබැයි එතෙන්ට යන්න කලින් ඔබතුමාට මේ රටේ පය ගහලා අපි විශ්වාස කරන ඔබතුමා ලංකා ව්‍යවසායකෙක් ඔබතුමා ලංකාව පිළිබඳ සැබෑ හැඟීමකින් කටයුතු කරනවා නම් මෙරට ව්‍යවසායකෙන් වෘත්තිකයින් පිළිබඳව රට පිළිබඳව ඔබතුමාගේ හැඟීමක් තියෙනවා නම් ඔබතුමා කරුණා කළා
මේ කාර්යයට
අහුන්කම් දෙන්න ඔබතුමා අර කියපු නෙගටිව් ලිස්ට් එකට ලංකාවේ නිෂ්පාදන ටික ඇතුළත් කරන්න කියලා ඉතාලම ගෞරවයෙන් ඉල්ලමින් කතා අවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා
පැහැදිලි කිරීම
ගරු මලික්
ඔකේ පැහැදිලි
සමර වික්‍රම අමාත්‍යතුමා
මෙතුමා අර මේ වෙළඳ නව වෙළඳ ප්‍රතිපත්තිය ගැන ඒ සැකසුම් කරපු කෙනෙක් ගැන විතරයි එක්කෙනෙක් නමක් තමයි මේ සඳහන් කෙරුවේ. මම කියන්න ඕනේ ඒ වෙළඳ ප්‍රතිපත්තිය සැකසුම් කරන්න කීප දෙනෙක් සහභාගී වුණා. ඒ අයගේ නම මම දැන් කියන්න කැමතියි. ආචාර්ය එස් රාජපදේසන ජනාධිපති උපදේශක, ඉන්දිරා මල්වත්ත මහත්මිය අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය, යූ.ජී. රත්නසිරි මහතා අතිරේක ලේකම් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ආචාර්ය රවි රත්නායක හිටපු ආයෝජන වෙළඳ අධ්‍යක්ෂක යුනෙස්කෝ, ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආචාර්ය නන්දක මොළගොඩ අගමැති කාර්යාලය, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නියෝජිතයෙකු, කේ.ඩී. රණසිංහ මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති, ආචාර්ය දුෂ්ණි වීරකෝන් අධ්‍යක්ෂ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, සුභාෂිනි අබේසිංහ මහත්මිය අංග අංශ ප්‍රධාන ආර්ථික පරිශේෂණ විරිතේ ආයතනය, කේ.ඒ. විමලේන්ද්‍ර රාජා මහතා අධ්‍යක්ෂක වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ඒ ෆිනෑන්ස් මිනිස්ටර් එක මෙම කමිටුවේ අදහස් උපදේශ උදහස් පළමු කෙටිපතද පළමු කෙටුම්පත සම්පාදනය කෙරුවා. ඊට පස්සේ ආචාර්ය සරත් රාජපතින මහතාගේ සභාපතිත්වයෙන් යුතු මධ්‍යම කමිටුවක් පත් කරන ලදී. එහි අනෙකුත් සාමාජික වුණේ ආචාර්ය රවි රත්නායක සහ අමාත්‍යාංශයේ උපදේශක කේ.ජේ. වීරසිංහ මහතුරුයි. තවත් කියන්න ඕනේ මේ ප්‍රොෆෙෂනල්ස් ගැන මෙතුමා කිව්වා.
ගරු මලික් සමරවික්‍රම මහත්මයා,
එයාට එන්න පුළුවන් වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් රිලේටඩ් විතරයි. එහෙනම් යම්කිසි සමාගමක ආයෝජනය කරනවා නම් ඒ සමාගමට වැඩ කරන්න විතරයි පුළුවන්, එයන්ට විතරයි, වෙන කොහොත් වැඩ කරන්න බෑ. අනිත් එක දැන් අපි ළඟදී ඉමිග්‍රේෂන් ඇක්ට් එක එමෙන්ඩ්මන්ට් එක කැබිනට් එකෙන් පාස් කරුවා. ළඟදී මේක දැන් පනතේ මෙහා මේ සභාවට. එතකොට ඊට පස්සේ ඒ එනෑන්ට හියුමන් රිසෝස් ඩෙවලොප්මන්ට් කවුන්සිල් එකෙන් අප්‍රූවල් එක දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් ගැන.
අපිට කියන්න තියෙන්නේ ඕන කෙනෙකුට අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, බාගත කරගන්න පුළුවන් ඩොක්ටර් රවි රත්නායකගේ thesis එක. His thesis anybody can download from the internet. And we have seen very clearly there are certain amendments to that thesis he had produced. He is a New Zealander. And that is the one which had been produced as the national policy for Sri Lanka. And that policy contains summary and conclusions, Honorable Minister. That policy statement cannot have a conclusion and a summary statement. And that is the thesis he produced for his PhD probably.
Thank you very
much. That's all about it.
Same thing, Mantrituma.
Now the same thing what Honorable Ramesh Pathirana mentioned. This is the national trade policy of Sri Lanka, which was published by Dr. Ravi Ratnayake. Apparently, only the references have been removed from what you tabled a month ago. You tabled 1 month ago a new trade policy. That is, only the references have been removed. Secondly, just when I was talking, you were not there, I just wanted a few clarifications.
Right.
Meka Garu Amathumani, may give you some. පාර්ශවයන් හතක් මේ වෙනකොට අධිකරණයේ පිහිට පතලා තියෙනවා. එතකොට කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම ගරු ඇමතිතුමනි,
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න මම හිතන්නේ කියපු කාරණේම තමයි ආයි ප්‍රකාශ.
නෑ මම කුඩා පැහැදිලි කරගන්න. ඒ තත්ත්වයේ යටතේ ගරු ඇමතිතුමනි යම් සාධාරණයක් මේ රටට කරන්න මේ යටතේ අර්ජුන් මහේන්ද්‍රව ලංකාවට ගේන්න බැරිද?
ඒකද බොහොම ස්තුති ගරු චන්දරු
අනවශ්‍ය
මලික් සමරවික්‍රමතුමා
දෙන්න අවශ්‍ය නැහැ. නමුත් මම කියන්න ඕනේ මේ අපේ නව වෙළඳ ප්‍රතිපත්තිය ගිය අවුරුද්දේ කැබිනට් අමාත්‍යාංශයෙන් අනුමත වුණා. ඒ ගිය අවුරුද්දේ මැද හරිය මට හදන් මතක ඇති අගෝස්තු මාසේ වාගේ ඒක අනුමැති වුණා. අනිත් එක මේ අද උදේ ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මගෙන් ඉල්ලුවා මේ කන්සල්ටේෂන්ස් කරපු සංවිධානය ගැන මම මේක ටේබල් කරන්න කැමතියි.
හොඳයි එමුතුමා, බොහොම ස්තුතියි. ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අප දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔබතුමා මූලාසනයේ ඉන්න මොහොතේ මේ වගේ රටට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කතා කිරීමට ලැබීම ගැන මම ප්‍රථම කොටම සතුටු වෙනවා. අද අපි රටක් හැටියට ගන්නකොට රටක අනාගතය වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අන්තර්ජාතික වෙළඳ සම්බන්ධතා ඉතාම වැදගත්. මේ රට ඉතිහාසයේ සිටම අන්තර්ජාතික වෙළඳ සම්බන්ධතා තුළ විවිධ සංවර්ධනයට පත්වෙච්ච රටක්. අපි ඉතිහාසය දිහා බලනකොට අරාබි ජාතිකයන් ලංකාවට ආවේ, චීන ජාතිකයන් ලංකාවට ආවේ, ඉංග්‍රීසීන් පෘතුගීසීන් ලංකාවට ආවේ අපේ රටේ පිහිටීම තුළ. 1950 වන විට මේ රටේ සංවර්ධනය ගැන සිංගප්පූරුව බලාගෙන ඉඳගෙන කතා කරේ ලංකාව වගේ තැනක් වෙන්න බලාපොරොත්තු වෙයි. නමුත් සිංගප්පූරුව ඒ අයගේ පිහිටීම මත ඉතාමත් දක්ෂ ලෙස ඒ අයගේ කාර්ය හැසිරවීම තුළින් ලංකාවට ඉදිරියට 60 දශකයේ අවසන් වෙන විට සංවර්ධනයෙන් ගියා. අපි 1980 වෙනකොට මේ තත්ත්වය තේරුම් අරගෙන සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමකට එළඹෙනවා. ඒ වෙළඳ ගිවිසුම එදා සිංගප්පූරුවේ එක එළඹිච්ච වෙළඳ ගිවිසුම අපේ පාර්ලිමේන්තුව 3-2 එදා අනුමත කරනවා. 1980 ඉඳලා අද වෙනකොට ලෝකයේ වෙළඳ ප්‍රතිපත්තිය ඒ වගේම රටවල ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙමින් යන මොහොතක අපි රටක් හැටියට අපේ හම්බන්තොට වරාය සංවර්ධනය කරලා හම්බන්තොට ආශ්‍රිතව අපේ වෙළඳ කටයුතු සංවර්ධනය කිරීම සඳහා එදා පිහිටීමේ වාසිය ලබා ගැනීමට අපි කටයුතු කරමින් මොහොතක ලෝකයේ ක්‍රා චැනල් එක විවෘත කරමින් අනාගතයේදී ශ්‍රී ලංකාව පැත්තට සිංගප්පූරුව අද ලබන වාසිය කැරකෙමින් තියෙන මොහොතක මේ එළඹෙන වෙළඳ ගිවිසුම පිළිබඳව අපි රටක් හැටියට මීට වඩා අපේ අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගරු ඇමතිතුමා, මේ ගැන බොහොම සාවධානව ඇහුම්කන් දෙන ඇමතිවරයෙක් හැටියට ඔබතුමාගේ උත්සාහය උපරිම ලෙස ගන්න උත්සාහ කරා. අපි ඒක දන්නවා. නමුත් මට හැඟෙන ආකාරයට නීතිපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීමට මේ නිලධාරීන් ගත්ත උත්සාහයේදී පාර්ලිමේන්තුව විසින් 1980 මේ ගිවිසුම සම්මත කොට ඇති බව නීතිපතිවරයාට දැනුම් දුන්නේද කියන සැකය මට මතු වෙනවා. මොකද ගරු මුලාසරාඩු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් ගිවිසුමක් නැවත වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව තනිකර කැබිනට් මණ්ඩලයට හෝ ඇමතිවරයෙකුට හෝ නිලධාරියෙකුට හැකියාව තියෙනවාද කියන ප්‍රශ්නය අද මතුවෙලා තියෙනවා.
ගරු මලික් සමරවික්‍රම
මෙම්බර්, I think you must be referring to the bilateral investment treaty.
IPPA. IPPA has been an agreement between the
two. But there was no free trade agreement. You must be referring to the bilateral investment treaty.
This is IPPA.
It has
been ratified by the parliament.
It was
so
not
my argument legally.
I understand what you are saying, but that was not a free trade agreement. It's a bilateral investment treaty.
Yeah, so there had been, and there is a reference to that in this particular agreement. So
the AG,
he
said it was not mandatory to bring it to parliament, and there's no impediment to signing the agreement. That's what you were also in cabinet at that time.
I was in the cabinet, and I have given my observation law, so that's the other point. So I believe the Attorney General should have taken into consideration the supremacy of parliament, because if the parliament has had the parliament ratified something, අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව විසින් ගත් තීරණයක් නැවත පාර්ලිමේන්තුව විසින්ම වෙනස් නොකර කිසි කෙනෙකුට ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට හැකියාව නැතේ කියන මතය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, අපි මගේ අමාත්‍ය නිරීක්ෂණ හැටියට එදා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට මම ඉදිරිපත් කර සිටියා මගේ නිරීක්ෂණේ නිරීක්ෂණ මම හිතන්නේ මම නැවත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ මේ ඉට්ස් අ පාර්ට් ඔෆ් ද ඩොකියුමන්ට් ඒ නිරීක්ෂණ සම්බන්ධව ඔබතුමා අවධානය යොමු කරන්නට කියලා ප්‍රකාශ කර සිටියත් ඒ සම්බන්ධව මේ කාරණයට අදාළව කටයුතු කරපු නිලධාරී මහත්ම මාත්මීන් අවධානය යොමු කර නොමැති බව ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට කැමැති. අද අපිට කියන්න ඕන මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් දෙන වෘත්තිකයන් 48ක් විවිධ වෘත්තීන් වලට අයිති. එයා විසින් මේ පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ඉල්ලුවා. අපි දන්නවා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා ඔබතුමා දැනුම් දුන්නා ඔබතුමාගේ නිලධාරීන්ට. නමුත් ඒ කිසිම අවස්ථාවක එයාට අවස්ථාව ලැබුණේ නැහැ. මම පාර්ලිමේන්තුවේදී ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඔබතුමා විසින් දුන් නියෝගයට ප්‍රකාරව එයාට අවස්ථාවක් ලබා දුන් බවට සහතිකයක් යමෙකුට දෙන්න පුළුවන්ද කියලා.
අපි හම්බුණෑන් ගැන මං ටේබල් කෙරුවා. දැන් අප හම්බෙන සංවිධානය සියල්ලම ගැන මම දැන් ටේබල් කෙරුවා මේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉල්ලුවේ නිසා.
Oh, Garu.
I table all the associations that we met, all the trade.
Yeah, but they deny the fact that they have been given an opportunity.
Well, I have got the dates.
Yeah.
And the dates that we have met them and the association. I don't know who met you.
Yeah.
But we have given the people names of the
members of OPA.
Yeah.
All 48 associations affiliated to OPA have spoken to us. According to them, they had not been given an opportunity to discuss. So if you can,
I have tabled that.
Yeah, I would request you to give them an opportunity. මේ කිසි කෙනෙක් මේ රටේ වෙළඳ ප්‍රතිපත්තියට හරහාට හිටින්නවත් එහෙම නැත්නම් අන්තර්ජාතික ගිවිසුම් වලට එළබෙන්න එපා කියනවත් මේ රට පිටිපස්සට ගෙන යන්න කියනවත් කියන උදවිය නෙමෙයි. අපේ රටේ බුද්ධිමතුන් හැටියට අපේ රටේ වෘත්තිකයන් හැටියට ඒ අයට
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක කාලයක් ඔබතුමාට තියෙනවා.
ඔව් තව විනාඩි 3ක් දෙන්න අපේ කනකහේ රත්මන්තුමා ඉල්ල කතා කරන්න නැති නිසා. මට මම තමුනා මම ගරු මුලාසුනාරුණ මන්ත්‍රීතුමනි ඔබතුමාට මම ඉල්ලා සිට ඔබතුමාගෙන් කියා සිටින්නේ අපි මේ ගිවිසුමට එළඹෙනකොට අපි දැනගන්න ඕන මේ රටේ අපි අන්තර්ජාතිකව ගිවිසුමකට එළඹෙනවා. ඒ වගේම ඒ ගිවිසුමට ගැළපෙන ආකාරයට මේ රටේ නීති පද්ධතිය සකස් වෙලා තියෙනවාද කියන කාරණය සම්බන්ධව අපි අපේ අවධානය යොමු කරන්න ඕන. මම අහගෙන හිටියේ හර්ෂ නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ගිවිසුමට ගැලපෙන ආකාරයට අපි රටේ නීති පද්ධතිය වෙනස් කිරීමට කටයුතු කරනවා කියලා. නමුත් ගිවිසුමට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වෙනස් කිරීම නෙමෙයි සිදුවිය යුත්තේ. අපේ රටට ගැලපෙන ආකාරයට අපේ රටට වාසි වන ආකාරයට අපි ගිවිසුම් ගතවීම. ඒ වගේම මේ රටේ වෘත්තිකයන් ආරක්ෂා කරන ආකාරයට ගිවිසුමට එළඹීමට කටයුතු කරන්න උත්සාහ ගැනීමේදී ගිවිසුමේ දෙපාර්ශවයම එකඟ විය යුතුයි. මම විශ්වාස කරන්නේ නැහැ සිංගප්පූරුව ඉතාම සංවර්ධිත රටක් හැටියට එයා මේ ගිවිසුමට එළඹීමේදී ඒ අයගේ පැත්තේ වාසිය පිළිබඳ විශේෂ අවධානය යොමු කළා කටයුතු කළා තියෙන්නේ. ඒ ලැබපු වාසිය කිසිම ආකාරයකින් අඩු කරගන්නට එකඟ වේවිය කියන කාරණය සම්බන්ධව මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගිවිසුම ඉදිරියට ගෙන යන්න කලින් අපේ රටේ අපේ රට තුළ ප්‍රශ්න ඇති නොවන ආකාරයට අපේ නීති පද්ධතිය වෙනස් කිරීම අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන්න කියන එක මම ඉතාම ඕනකමෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අපි ඔබතුමා මෙතන කිව්වා මේ ඔබතුමා නෙමෙයි අපේ පෙරේරා ඇමතිතුමා කිව්වා දැන් කරප්ෂන් නවත්තලා කියලා. මේ රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ඔබතුමා උත්සාහ දරනවා අපි දන්නවා. නමුත් අද මේ රටේ තියෙන විවිධ දෙනාගේ හැසිරීම තුළ අපට එන ආයෝජකයන් සතුටෙන්ද ඉන්නේ. ඔබතුමාත් මමත් හොඳටම දන්නවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ආපු මිලියන 18ක මැලේසියානු ආයෝජනය.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක්
ඔබතුමාට මොකද්ද වෙලා තින්නේ? ඒ නිසා මම ඉතාම ඕනකමෙන් ඉල්ලනවා මේ රටේ ගිවිසුම් තියෙන්න ඕන නීති පද්ධතිය තියෙන්න ඕන ඒ කරන වෙනස්කම් වලට වඩා මේ රටේ ඔබතුමාට බාරයි කැබිනට් මණ්ඩලයට බාරයි මේ රටට එන ආයෝජකයන් ආරක්ෂා කර ගැනීම ආයෝජකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන තෙක් මොන ගිවිසුම තිබුණත් ලංකාව පිළිබඳ තියෙන විශ්වාසය නැති වේ යන එක ආණ්ඩුවට පමණක් නෙමෙයි රටට අපට අප සියලු දෙනාටම වේදනාත්මක අවසානයක මූලාරම්භයක් කියන එක ප්‍රකාශ කරමින් මේ කටයුතු රටට වාසිදායක වන ආකාරයට අපේ රටේ අපේ අනාගතයේ ශක්තිය ආරක්ෂා වෙන ආකාරයට මින් මතු උපදින දරුවන්ටත් මේ රට ආරක්ෂා වෙන ආකාරයට මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම හොඳට හොයලා බලලා වෙනස් කරලා රටට ගැළපෙන ආකාරයට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්මින් ඒ සඳහා අවශ්‍ය කරන වෙනස්කම් කිර ගැනීම සඳහා ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ රජයේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.